ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
හොඳයි. එහෙමනම් මේ බ්‍රහස්පතින්ද දවසේ අපි එක් වෙන ලෝපුරා විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන තොරතුරු ගැන කතා බහ කරන අවධානයක් යොමු කරන SBS සිංහල සේවයේ ලොවට විශේෂාංගයක් එක්ක. මේ සඳහා සුපුරුදු ලෙසින් SBS සිංහල සේවයත් එක්ක අද දවසේදීත් සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි දැනගමු මේ සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා. අමල්ගෙන්ම ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිපුන. මේ සතියේ විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වෙච්ච කාරණාවක් තමයි ඉන්දියාවත් රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයත් අතර ඇති කරගත්ත නිදහස් වෙළඳ ගිවිසුම. මේක දැනට ලෝකයේ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් සියල්ලම අභිබවා යන ඉතාමත්ම දැවැන්ත ප්‍රබල ගිවිසුමක් හැටියට තමයි මේ දෙපාර්ශවය මේක හැඳින්වුවේ. ඉතින් මේකේ ප්‍රධානම කාරණාවක් වන්නේ දැනට මේ ඉන්දියාවත් යුරෝපා සංගමයත් අතර ඇතිවෙන ද්විපාර්ශික වෙළඳාම දෙගුණ තෙගුණ කිරීමේ අරමුණෙන් ඉතාමත්ම දැවැන්ත විදිහට එකිනෙකාට පණවන තීරුබදු අඩු කිරීමට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් වඩාත්ම වැදගත් කාරණාවක් වන්නේ ඉන්දියාවට ගෙන්වන යුරෝපයේ නිෂ්පාදිත මෝටර් රථවලට දැනට පනවලා තියෙන 110% බද්ද වෙනුවට එය 10%ක් දක්වා දැවැන්ත ලෙස අඩු කරන්නට ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. ඒකම මේ තීරුබදු සහනය, මේ තරම් සහනයක් ඇතිව එවන වාහන ප්‍රමාණය වසරකට 250,000කට සීමා කරන්නටත් ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒකම ඉන්දියාව විසින් යුරෝපා සංගමයේ රටවල් වලට යවන භාණ්ඩවලටත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන යාන්ත්‍රික උපකරණ, ඒ එක්කම ඉන්දියාවේ නිෂ්පාදනය කරන යකඩ වගේ දේවල් වලට අතිවිශාල තීරුබදු සහන ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ ගිවිසුමෙන් ආවරණය නොවන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන හැටියට ඉන්දියාව තමන්ගේ දේශීය වෙළඳපොළ ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම සීනි, එතනෝල් සහ සහල් සම්බන්ධයෙන්, තිරිඟු පිටි සම්බන්ධයෙන් මේ සහනය නොදුන්නත් අනෙකුත් භාණ්ඩවලට මේ සහනය දෙන්නට උන් කටයුතු කරලා තියෙනවා. මේක ඇත්තටම අවුරුදු 20ක කාලයක් තිස්සේ මේ පාර්ශ්වයන් දෙක සාකච්ඡා කරමින් තමයි මේ එකඟතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපිට මේ සතියේ ලැබෙන අනෙකුත් ප්‍රධාන ප්‍රවෘත්තියක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා ප්‍රාන්තයේ ඇතිවලා තියෙන අර්බුදකාරී තත්ත්වය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තමාගේ ICE, එහෙමත් නැත්නම් ඉමිග්‍රේෂන් ඇන්ඩ් කස්ටම්ස් එන්ෆෝස්මන්ට් කියන නිලධාරීන් මිනෙසෝටා ප්‍රාන්තයට යවලා එහි සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ව අත්අඩංගුවට අරගෙන නැවත ඒ තමන්ගේ රටවල් වලට පිටුමං කරන ඒ කටයුත්ත ආරම්භ කරන්නට යොමු වුණා. ඉතින් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමේදී බොහෝ අවස්ථාවල මෙම අයිස් නිලධාරීන්ට රටේ එහෙමත් ඇමරිකන් පුරවැසියන් සමග ඝර්ෂණ ඇතිවීමට තුඩු දුන්නා. ඉතින් මෙවැනි අවස්ථා දෙකකදී මේ අයිස් නිලධාරීන් විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙතන ප්‍රීටි කියන පිරිමි නර්ස් කෙනෙක් මේ විරෝධතාවයක් මැද්දේ ඔහුට අයිස් නිලධාරීන් විසින් වෙඩි තබල ඔහුව ජීවිතක්ෂයට පත් කිරීම තුළින් මුළු ප්‍රාන්තය පුරාම දැඩි ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයාටත් අයිස් එකටත් විරුද්ධව ඒ උද්ඝෝෂණ දිගින් දිගටම ඇතිවෙන්නට යමුණා. ඉතින් මේ අවස්ථාවේදී ධවල මන්දිරයේ බොහොම දැඩි ලෙස සඳහන් කළා ජීවිතක්ෂයට පත්වෙච්ච එක් පුද්ගලයෙක් ගිනි අවියකින් අයිස් නිලධාරීන්ට වෙඩි තියලා ඝාතනය කරන්නට උත්සාහ කළා කියලා. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු වීඩියෝ පටවල තිබුණේ මේ පුද්ගලයා කිසිම විදිහකින් මේ නිලධාරීන්ට පහර දෙන්නට හෝ ඔවුන්ට තර්ජනය කරන්නට යොමු නොවුණු බවයි. ඔහුට අවසර පත්‍රයක් ඇතිව ගිනි අවියක් තමන් ළඟ තිබුණත් එම ගිනි අවිය ඔහු පාවිච්චි නොකළා පමණක් නෙමෙයි අයිස් නිලධාරීන් ඒ ගිනි අවිය තමන්ගේ අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මේ පුද්ගලයාට වෙඩි තියලා ජීවිතක්ෂයට පත් කරන්නේ. ඉතින් ඒ වටපිටාව තුළ ධවල මන්දිරය දැඩි ලෙස දෝෂ දර්ශනට ලක්වීමත් එක්කලා ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ අයිස් බෙහෙවුමට නායකත්වය දුන්නු පුද්ගලයා දැන් ඉවත් කරලා වෙන පිරිසක් මේ නායකත්වයක් ලබා දීලා තත්ත්වය යම් දුරකට සමනය කරන්නට යොමු වෙලා තියෙනවා. ඒ සමගම මැද පෙරදිග කලාපෙත් අලුත් තත්ත්වයක් වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඇමරිකාව සතු USS ඒබ්‍රහම් ලින්කන් කියන යාත්‍රාව මේ වෙනකොට ඉරානයේ කිට්ටුව ස්ථානගත කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඇමරිකාව තීන්දු කළොත් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට මෙම ගුවන් යාන යාත්‍රාව භාවිතා කරන්නට බොහෝ විට ඉඩ තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම ඉරානය අසල ඉන්න රටවල් මේ අවස්ථාවේදී සඳහන් කළ තියෙනවා කිසිම විදියකින් තමන්ගේ ගුවන් පතේ එහෙම නැත්නම් ගුවන් සීමාව ඇමරිකාවට පාවිච්චි කරන්නට ඉඩ දෙන්නේ නැහැ ඉරානයට පහර දීමක් කරනවා නම් කියලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඉරානය අනතුරු ඇඟවමක් කළ තියෙනවා තමන්ගේ අසල්වාසී රටවලට ඔවුන් ඇමරිකාවට සහාය දැක්වුවොත් මේ අවස්ථාවේදී එම රටවලටත් එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානය පසුබටවන්නේ නැතයි කියලා. ඉතින් මේ වෙනකොට අපිට තියෙන අලුත්ම වාර්තා අනුව සඳහන් වෙනවා 6000කට ආසන්න පිරිසක් විරෝධතාකරුවන් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවායි කියලා. ඒ එක්කම 41,000ක් වගේ පිරිසක් ඉරාන බලධාරීන් විසින් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවායි කියලා. පසුගිය සතියේදී බැංකු ක්ෂේත්‍රයේ යම්කිසි විශාල ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒක ශ්‍රී ලංකාවටත් ඍජුවම සම්බන්ධයි. මේ තමයි ඇමරිකාවේ දැවැන්තයෙක් වන JP Morgan Chase කියන බැංකුව බ්‍රිතාන්‍යයේ පිහිටා තියෙන තාක්ෂණික පහසුකම් සපයන සමාගමක් මිලදී ගන්නට යෙදුණා. මේ සමාගම තමයි Wealth OS කියන සමාගම. ඔවුන් විසින් මෙවලමක් සාදලා තියෙනවා, නැත්නම් ඔවුන්ගේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා විශ්‍රාමික අරමුදල් ආයෝජනය කිරීම සහ ඒවා නිසියාකාරයෙන් යෙදවීම සම්බන්ධයෙන් පුද්ගලයන්ට බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ මෘදුකාංගයක්. ඉතින් මේ මෘදුකාංගයේ මිලදී ගැනීමත් සමග JP Morgan Chase බැංකුව සඳහන් කරන්නේ ඔවුන්ට විශ්‍රාමිකයන්ට වඩාත් හොඳ ගුණාත්මක සේවයක් ලබා දීමට මේක ඉවහල් වෙනවායි කියලා. ඉතින් මෙතන ශ්‍රී ලංකාවට සම්බන්ධ විශේෂ කාරණාවක් වන්නේ මේ Wealth OS කියන සමාගම ඒ ක්‍රියාත්මක කරන පුද්ගලයන් ඉන්නේ බ්‍රිතාන්‍යෙත් ඒ එක්කම ශ්‍රී ලංකාවෙත්. ඉතින් ශ්‍රී ලාංකික සේවකයනුත් මෙම සමාගමට ඍජුවම සේවා සපයලා තියෙනවා. දැන් JP Morgan Chase බැංකුව විසින් මේ Wealth OS සමාගම මිලදී ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ දැනට සේවය මෙම සමාගමට සේවය ලබා දෙන සේවකයනුත් JP Morgan Chase බැංකුවට අනුයුක්ත කරනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා.
හොඳයි මල්ලි, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ බ්‍රහස්පතින්දා දවසේදීත් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට සමීප කරාට. එමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිපුන.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.